ගරු හේසාවිතානගේ මැත්තම ඔබතුමාට මිනිත්තු 7ක් කාලයක්
තිබෙනවා. මං ස්තුතිවන්ත වෙනවා. අද දින මේ රටේ ඉතාම වැදගත් අමාත්‍යංශ කීපයක් විවාදයට ගැනෙන වෙලාවේ අදත් දක්වන අවස්ථාවක් ලබා දීම සම්බන්ධ මුලින්ම අපේ ප්‍රදේශයේ අමාත්‍යවරයෙක් විදියට මහින්ද අමරවීර මැතිතුමාට සුභපැතුම් එකතු කරනවා. කුෂ්කර්ම අමාත්‍යවරයා විදියට මේ භාර දූර කර්තව්‍ය ඉදිරියට මේ රටේ ජනතාව වෙනුවෙන් සාර්ථක කරගෙන යන අවස්ථාව ලැබේවි කියලා. නමුත් මම මේ වෙලාවේ මතක් කරනවා ගිය වසරෙත් අයවැය විවාදයේ වෙලාවේ මේ විවාදෙම ඔබතුමාගෙන් අවධානය ලක් කරා. අපේ රටේ පහුගිය කාල සීමාවේ මේ රටේ ආර්ථිකමය වශයෙන් ඉතාම අසීරු තැනකට පත් වෙලා තියෙන වෙලාවෙත් රටේ ජනතාවට හුස්මක් ගන්න බැරුව ඉතා නරක තැනට ගොවි ජනතාව පත් වෙලා තියෙන වෙලාවේ තමන් ගොවිබිම් වේලන වෙලාවේ ඒකට සහනයක් විදියට ආණ්ඩුව එක එක විකල්ප ගෙනාවා. ඔබතුමාලා ඒ දවස්වල ප්‍රවර්ධනය කරපු විදියට මේ ලෝකෙ තිබිච්ච හොඳම පොහොර එක අපි තමයි නිෂ්පාදනය කරන්නේ කොම්පෝස්ට් පොහොර කියලා කිව්වා. අපි දැක්කා එක එක මන්ත්‍රීවරු දාලිවර වෙලා පසුපෙළ මන්ත්‍රීවරු දාලා අර බෝම්බ ගැහුවා වගේ පළදාව හදනවා කියලා ඉවර වෙලා රටේ සමාජගත කරා කොම්පෝස්ට් පොහොර භාවිතය. ඒක හොඳයි. හැබැයි කොම්පෝස්ට් පොහොර භාවිතයෙන් උනේ මොකක්ද කියන එක අද හොයලා බැලුවොත් එහෙම අපේ රටේ කෘෂි ආර්ථිකය සම්පූර්ණ විනාශ වෙලා තියෙනවා. ඒක නෙමෙයි මේ වගේ නරක තැනකට කෘෂිකර්මාන්තය පත් වෙලා තියෙන වෙලාවේ ගරු ඇමතුමනි එදා විශාල වශයෙන් මේ ලැබිච්ච අවස්ථාවෙන් ජනතාවගේ පීඩාව නිසා ලැබිච්ච අවස්ථාව තමන්ගේ වාණිජ අරමුණු වෙනුවෙන් ව්‍යාපාරික කටයුතු කරා අපේ දේශපාලනඥයන්ටත් වායසාගත තත්ත්වයන් ඇති වුණා. මම ඔබතුමාගේ ගිය සැරේ ඇහුවා. මම දැක්ක අදත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් මතු කරා. ඔබතුමා උත්තරේකුත් දුන්නා. අර පහුගිය පොහොර නැහැ. මොකද ඒක අතාරින්න පුළුවන් එකක් නෙමෙයි. ඩොලර් මිලියන 6.9ක් විශාල මුදලක්. ඔබතුමා ගියවර අයවැය විවාද වෙලාවේ අවසාන කතා වෙලාවේ කිව්වා ඒකේ අවශ්‍ය සියලු තොරතුරු හොයලා මේ වෙනකොට නීත්‍යානුකූල පියවර ගන්න කවුද වැරදිකාරයෝ. ඔබතුමා කියපු වාසායම වචන වලින් මට කවුරුණත් කමන්නේ මොන කෙනෙක් මේකේ මොන බලයක් තියෙන කෙනෙක් හිටියක් කමන්නේ අවශ්‍ය පියවර ගන්න කටයුතු කරනවා කියලා. හැබැයි අද අවුරුද්දක් ගිය පසු ඔබතුමා කියනවා මේක නැවත කෝප් කමිටුවට එනවා නම් හොඳයි කියලා. දැන් කෝප් කමිටුව කියන්නේ මේ පාර්ලිමේන්තුවේ තියෙන ඉතාම වැදගත්ම මා සමාජික විතර කමිටුවක්. මේක හරහා යන එක හොඳයි අපිට පාර්ලිමේන්තුව. නේද ඔබතුමා දන්නවද කෝප් කමිටුවේ වෙලා තියෙන මොකද්ද කියලා? එතකොට කෘෂිකර්ම අමාත්‍යවරයා විදියට මම විශ්වාස කරනවා මහින්ද අමරවීර ඇමතුමාටත් ඕනකම තියෙනවා මේකේ ඇත්ත තත්ත්වය හොයාගන්න. අනිත් රාජ්‍ය ඇමතුමාලට මම දන්නේ නැහැ මහින්ද අමරවීර ඇමතුමා මේක හොයන්න උනන්දු වෙනවා කියලා දන්නවා. නමුත් ගරු ඇමතුමනි අපි පාර්ලිමේන්තුව විදියට ව්‍යවස්ථාදායක විදියට මේ රටේ නීති හදන තැන විදියට මේ හොරකම කරේ ඇවිල්ලා පිට ඉන්න මිනිහෙක් නෙමෙයිනේ මේ පාර්ලිමේන්තුවේ හිටපු අමාත්‍යවරේ. මේකට වග කියන්න ඕන මහින්දානන්ද ඇමතිවරයා හෝ රාජ්‍ය ඇමතිවරයා විදිහට ශසින්ද රාජපක්ෂ ඇමතිවරයා. ඒතර මහින්දානන්දද ශසින්ද රාජපක්ෂද කියන එක හොයාගන්න අවුරුද්දක් යනකම් කෘෂිකර්ම අමාත්‍යංශයට බැරි වුණා නම් ඒකට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕන නීතිපතිතුමාගේ අවශ්‍ය අවධානයට යොමු කළා මේකට උත්තරයක් හොයාගන්න බැරි වුණා නම් මේ රටේ අනිත් හොරු වල්ලන්නේ කොහොමද කියන්නකො? මේ රටේ මේ ජනතාවට වෙච්ච හානි වෙනුවෙන් ඒ චූදිතයන් අධිකරණ හමුවට ගෙනහල් ඉවරලා සාධාරණ ඉෂ්ට කරන්න වෙන්නේ නැහැ. මම ඉල්ලීමක් කරනවා ගරු ඇමතුමනි මේ වෙලාවේ නම වැදගත් වෙන්නේ නැහැ. මේ වෙලාවේ වාසකම වැදගත් වෙන්නේ නැහැ. ඔක්කොම අද බිම දාලා පාගල ඉවරයි රටේ ජනතාව. ඒ වීරත්වයන් ඔක්කොම බිම දාලා පාගල ඉවරයි. මේ අසාධාරණ විදියට මේක පැහැදිලිම වංචාවක් තියෙනවා කියලා මම හිතන ඔබතුමා පිළිගන්න. මේ වංචාව කරන්න මේ මුදල් අවභාවිතාව කරපු පිරිස තව ටික දවසක් යනකොට අර මේ මෙතන ඉන්න රාජ්‍ය නිලධාරියෙක්ගේ කරේ තියන්න පුළුවන්. ඒ නිසා ඒ රාජ්‍ය නිලධාරීන්ව හිර කරලා මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න මේ සමහර විට මේ තියෙන තත්ත්වය තාටික කාලයක් යනකොට සාමාන්‍ය තත්ත්වය හැරුණා. ඔක වෙයි. අපි දැක්කනේ අර ඔබතුමාලගේ ඉස්සරහට පාර කැබිනට් ඇමතිවරයා අර මර්වින් සිල් ඇමතිවරයා ගස් බැඳලා අන්තිමේදී උනේ යා ගස් බැඳ ගත්තා වගේනේ. ඒ වගේ මේ වංචාව කරපු ඇමතිවරයා හෝ ඇමතිවරයාත් එක්ක එකතු වෙලා කරපු පිරිස අධිකරණ හමුවට ගෙනියන්න කටයුතු කරන්න. මේ දවස්වල වංචා දූෂණ ගැන කතා කරනවා. දැන් මම දැක්ක සජිත් ප්‍රේමදාස මැතිතුමට ඔය එතුමට චෝදනාවක් තියෙනවා නම් ඒක අරගෙන යෑමත් වගේ ආණ්ඩුවේ. සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ වංචාවක් දූෂණයක් කරලා තියෙනවා නම් මේ රටේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතා කරලා තියෙනවා කියලා අධිකරණයෙන් ඔප්පු වෙනවා නම් එතුමත් ඒ චෝදනාවට ලක් වෙන්න සූදානම්. හැබැයි මේවා එලි පිට ඇස් මනා පිට වෙච්ච හොරකම් මේ රටේ අහිංසක ජනතාවට ගොවි ජනතාව ඔබතුමත් මාත් එක ප්‍රදේශයේ දිස්ත්‍රික්ක දෙකුණාට ඔබතුමා දන්නෝ ගොවි ජනතාව විඳින දුක මේ වීකිලෝ එකේ මිල දැන් සමහරකුව මම සතුටු වෙනවා යලකන්නේ තියෙන මාස ගන්න මොනවද ආරම්භ කරන මාසෙ මොකද්ද මේ මහා කන්නේ මොකද්ද කියලා දන්න ඇමතිවරයෙක් අපිට ඉන්නෝ මට මතකයි කි මීට ඉස්සෙල්ලා විවාදික දැහුවා එයා දන්නේ නැහැ කුඹුර හාන්නේ කොයි වෙලාවටද මඩ පෝර ගහන්නේ ඇත්තටම මේ ගරු ඇමතුමා මේ ඔබතුමාට කියන එතුමා හිතන් හිටියේ මඩ පෝර ගහන්නේ මේ අර මැදදී අන්ඩිපෝර වෙලාවට
කියලා.
එහෙම කුෂිකර්ම ඇමතිවරුත් එක තමයි අපේ රටේ කුෂිකර්මේ නංවන්න හිටියේ. සා අපි දැක්ක ඉතිහාසයේ පරීක්ෂණ කරාද ඇමතිවරු සතුරු කරාද සීනි වලට ඇමතිවරයෙක් හැදුවා පොල් වලට ඇමතිවරයෙක් හැදුවා මොනවාද පොහොරවලට මොහන් ඇමතුමා දාලා හිටියා මේ කුෂිකර්මාන්තේ කුෂිකර්ම ඇමතු මහින්ද අමරවීර ඇමතුමාට මේ විෂයේ ගැන ආය අලුතෙන් කියන්න ඕනේ ඔබතුමා ගොවි පරපුරකින් එන ගොවි පරම්පරාව පිළිබඳ අවබෝධයක් තියෙන ඇමතිවරයෙක් විදියට මේ ඔක්කොම සෙල්ලම් දැන් බිත්තරවලට ඇමතිවරයෙක් හිටිය බිත්තර නෙමේ ඒකට කිව්වේ පශු සම්පත් ඇමති කියලා මොකද්ද අන්තිමට බිත්තර ඇමතුමා අයිනෝ බිත්තර රටින් ගේනෝ දැන් ඔබතුමත් මං හිතන්නේ අවසර දීලා තියෙනවනේ මේ වෙනකොට මට ආව තොරතුරක් STC ගැනත රාජ්‍ය වාණිජ ඉන්දුනීසියා සංස්ථාවෙන් වී කිලෝ මෙට්‍රික් ටන් 50000ක් ලක්ෂ දෙකක් ගේන එකේ 50000ක් ගේන්න මිල ගණන් කැඳවලන. එතකොට හරි නේද ඔබතුමා මං කියන එක. ඔබතුමාගේ අවසරය ඇතුව නෙමෙයි කියන්නේ. එතකොට අපේ රටේ වී ටිකක් රටින් ගේනවනම්, බිත්තර ටිකක් රටින් ගේනවනම්, ඉරිඟු ටිකක් රටින් ගේනවනම්, කුෂිකර්ම ඇමතිවරුත් ඒක පොල් වලටත් ඉන්නවා, සීනි වලටත් ඉන්නවා, සීනිත් රටින් ගේනවනම්. මොකද්ද කුෂිකර්මාන්ත වෙලා තියෙන්නේ? එහෙමනම් අපි වෙලා තියෙන්නේ තට්ටු මාරු ක්‍රමයට ඇමතිවරු ටිකක් පෝෂණය වෙලා තියෙනවා. තට්ටු මාරු ක්‍රමයට ඒ ආපු ඇමතිවරු ටික තමන් එක එක්කෙනාගේ හෘද සාක්ෂියත් එක්ක විරිලැජ්ජා නැතිකමත් එක්ක සුද්ධ සිංහලෙම කියනවනම් ගානක් හොයාගෙන තියෙනවා. හැබැයි රටේ කුෂිකර්මාන්තයේ එක අඟලක්වත් ඉස්සරහට ගිහිල්ලා නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. අපි ඉල්ලීමක් කරනවා ගොවි පරපුරක් ගැන ඔබතුමා දන්න කෙනෙක් ඔබතුමා දන්නවා වලව කලාපේ ගොයියෝ කොච්චර දුක් විඳිනවද කියලා S2 දකින්න කෙනෙක් ඒ වගේම තමයි රටේම ගොවි ජනතාව අද මේ අහිංසක ගොවිය වෙනුවෙන් පියවරක් තියන අර mantriතුමා හොඳ යෝජනාවක් ගෙනාවා මේ එක එක කාලට එන ජනාධිපතිවරුන්ට අගමැතිවරුන්ට අවශ්‍ය විදෙන ජාතික ප්‍රතිපත්තියක් හදන්න පුළුවන් නම් අන්න මහින්ද අමරවීර මහත්තයාත් මේ රටේ කුෂිකර්මාන්තයේ වෙනුවෙන් මහවිශාල අවසන් කරන නියෝජ්‍ය කතානායකතුමනි මහවිශාල දෙයක් කරාවෙන එහෙම නැතු ඔබතුමාට මේ කුෂිකර්මාන්තයේ මේලා ගොඩ දාන්න බෑ මේකේ හොරු ටික අල්ලන්න මම කියනවා ලබන අවුරුද්දේ පාර්ලිමේන්තුව විසිරුවන් නැතුව විසිරුවනවා අපි කැමති විසිරුවන්නේ නැතුව තිබිලා ඔබතුමා ඇමතිවරයා හිටියත් මම කැට තියලා කියනවා මේ ඇමතිවරු දෙන්නගෙන් අඩුම ගානේ කට උත්තරයක් ගන්න මේ පෝර වංචා පිළිබඳව එක අබමල් රේණුවකවත් චෝදනාවට ලක් වෙන්නේ නැති විදියට ආරක්ෂා කරන්න හිරිකිතයක් නැතුව ආණ්ඩුව කටයුතු කරනවා කියලා දන්න ඒ නිසා මේ රටේ ගොවියා ආරක්ෂා කරන්න ගොවි ජනතාවගේ හදවතේ රිද්මය දන්න ඇමතිවරයෙක් විදියට එතුමාට හයියක් ලැබේවා කියමින් මගේ වචන කීපය අවසන් කරමු.
බෞමිසිත ගරු මන්තවා ඔය ජගත් කුමාර බන්තුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු බන්තුමාගෙන් පොඩි පැහැදිලි කිරීමක් කරගන්න තප්පරයක් ගරු කුෂිකර්ම ඇමතුමා විශාල උත්සාහයක් දරනවා කුෂිකර්ම ව්‍යාපාරයේ අලුතෙන් ගොඩනගලා රටේ ගොවිතැන කරන ජනතාවටත් ගොවීන්ට ලොකු ශක්තියක් දෙන්නේ ඒ වගේම ගරු ඇමතුමනි මට දැනගන්න කැමති විශේෂයෙන් ගොවිතැන්ට ලොකු ශක්තියක් බිම් මට්ටමින් ලබා දෙන්නේ කුෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් ඒ නිලධාරීන්ගේ තවම ගමන් වියදම අර 1800 ගණන් වල ගමන් වියදම රුපියල් 400යි අද සියලු දේ වැඩි වෙලා තියෙනවා ඒ නිසා එයාගේ ගමන් වියදම ඔබතුමා වැඩි කරන්න පියවරක් ගන්නවද කියන කාරණාවයි එයා අර ඉඩම් මැනුම් කටයුතු දිගින් දිගට කළා එයාලට දීමනාව ගෙවනවා කිව්වා නමුත් තවමත් ඒක ගෙවලා නැහැ ගරු මහත්මේ මේ සඳහා සාධාරණ කිෂ්ඨ කරනවද කියලා දැනගන්න කැමතියි
ගරු මහත්තයතුමා
මේක මීට පෙරත් මේ ප්‍රශ්නය මතුවුණා අපි ඒ අයගේ ගමන් වියදම් දීමනාව රුපියල් 400යි තියෙන්නේ ඒක ප්‍රමාණවත් නැහැ ආර්ථික අපහසුතා මැද්දේ ලොකු ගාණක් දෙන්න බැරිවත් 1000 දක්වා වැඩි කරන්න කැබිනට් මණ්ඩලයට මේ පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම ඒ අය අර මැනුම් කටයුතු වලට සහයෝගය ලබා දුන්න එකට කරන ගෙවීම ඉතාමත් කඩිනමින් ඉතුරු කොටස ගෙවන්න කටයුතු කරන දැන් 160ක් විතර ගෙවල ඉවරයි. ඉතුරු මුදලත් ගෙවන්න ඉතාමත් කඩිනමින්.
හොඳයි. බොහොම ස්තුතියි. කරු මහන් පීද සිල්ලමෙත්ත මුතුමාට මිනිත්තු 15ක් කාලයක් තියෙනවා.
බුදුමාට ස්තුතිවන්ත වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. විශේෂයෙන්ම මේ රටේ සමාජ සහ ආර්ථික වශයෙන් ලොකු වැදගත්කමක් තියෙන ශ්‍රේෂ්ඨ දෙකක් පිළිබඳ මේ කතා කරන අවස්ථාවේ විවිධ විවේචන මේ ගරු සභාවේ එල්ල වුණා. අද මේ අයවැය සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි දන්නවා ගරු කතානායකතුමනි, අපි රටක් හැටියට අතීතයේ ඉඳලම අපේ ප්‍රධාන ජීවනෝපායන කෘෂිකර්මාන්තේ අපේ රටේ ජනතාවගෙන් 70%ක් විතර ග්‍රාමීය ජනතාවගෙන් ඍජුව හෝ වක්‍රව මේ යැපෙනවා. ඒ යැපෙන අතරම ගරු දැන් මෙතන යම් අදහස් ඉදිරිපත් කරා මේ කෘෂිකර්මාන්තෙන් අපේ ජනතාව ඈත් වෙගෙන යනවායි කිය. නමුත් ඒක ඇත්තක් නෙවෙයි. අපි කිව්වොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2016 ඉඳලා 2019 දක්වා ඒක යම් අඩුවක් වෙලා තියෙනවා. හැබැයි 2019 ඉඳලා 2021 වෙනකොට ඒ தත් වැඩි වෙලා තියෙනවා. දැන් උදාහරණයක් ලෙස 2022 අවුරුද්දේ සමස්ත රැකියා නියුක්තිය 81,047,736ක් වෙනකොට ඒකෙන් කෘෂිකර්මාන්තයට ඉඳලා තියෙනවා 21,58,559. ඒ කියන්නේ 26.5%. ඒක කෘෂිකර්මාන්ත සේවාංශයේ නියුක්තියට වැඩිය වැඩි කියලා තමයි මහා බැංකු වාර්තා වලින් කියන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ කවුරු හරි කියනවා නම් විවිධ හේතුන් නිසා මේ කෘෂිකර්මාන්තයෙන් මේ රටේ ජනතාව වේගෙන් ඈත් වෙනවා කියලා ඒක බොරුවක් කියන කාරණේ අපි කියනවා. ඉතින් ඒ වගේම අද වෙනකොට අපේ ගරු අමාත්‍යතුමා කිව්ව වගේම අපි ඊටාම අභියෝගාත්මක කාලයක් පහු කරගෙන මම හිතන දැන් මේ අභියෝගාත්මක කාලය අවසන් වේගෙන යනවා අපේ ගරු අමාත්‍යතුමා කිව්ව ආකාරයට. ඉතින් අපි අතිගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙන එක පැත්තෙන් අද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශ දෙකම ඒකාබද්ධ කළා මහින්ද අමර අමතුමා එහි නායකයා හැටියට පත් කිරීම සම්බන්ධයෙන්. එතකොට ඒකේ වාසි ගණනාවක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. විශේෂයෙන්ම දැන් එතකොට අපි දන්නවා වැවිලි ශ්‍රේෂ්ඨයටත් කුෂේ ශ්‍රේෂ්ඨ පොහොර වගේ දේවල් ඉතාම අත්‍යවශ්‍යයි. ඒ වෙනකොට අපිට අපේ පොහොර ලේකම් කාර්යාලය, ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පසු අස්වනු තාක්ෂණ ආයතනය, ඒ වගේම ශ්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති කවුන්සිලය වගේවා එකම අමාත්‍යංශයට වැටෙනකොට අපි දන්නා මේ පොහොර බෙදා හැරීම් කටයුතු, පසු අස්වනු හානි, මේ තාක්ෂණික ක්‍රම භාවිතයේදී අපිට පර්යේෂණ සිදු කරන්න ගියා මේ සියලු ශ්‍රේෂ්ඨ අල්ලලා අපිට වැඩ කටයුතු කරන්න පුළුවන් කියන කාරණේ අපි කියමු. ඉතින් ඒක දැන් මේ ගරු සභාවේ තව අදහස් ගන්නාවක් මතු වුණා. දැන් එතෙන්දී විශේෂයෙන්ම අපේ මන්ත්‍රීවරු ගණනාවක් මේ කෘෂිකාර ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ගැන කතා කරා. අපේ ගරු අමාත්‍යතුමා කිව්ව ආකාරයට දැන් මේ වෙනකොට තේමා 10ක් යටතේ ඉලක්ක 13ක් සපුරා ගන්න අපි ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය 2023 9/30 වෙනි දින අපි ගරු අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලයට අනුමත සඳහා ඉදිරිපත් කළා. දැන් එය කෘෂි නවීකරණ කමිටුවේ නිර්දේශ ලබා ගන්න ඉදිරිපත් කළා තියෙනවා. කෘෂි නවීකරණ කමිටුවේ නිර්දේශ ලැබුණාට පස්සේ අපි එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුව අනුමැතිය ලබා ගන්න අපි කටයුතු කරනවා. ඉතින් ඒ වගේම අපි කියන්න ඕන ගරු සභාපතිතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, අපි පහුගිය කාලේ අපිට අමාරු කාලයක් තිබුණා. නමුත් ඒ අමාරු කාලේ වුණත් අපි විවිධ රටවල් වල අපි ආධාර අරගෙන යම් යම් සහන මේ රටේ ජනතාවට ලබා දුන්නා. විශේෂයෙන්ම අපිට චීන මහජන සම්මුහාණ්ඩුවෙන් අපිට ඩීසල් ලීටර් 68,40,000ක් හම්බුණා. අපි ඒක 2022-2023 වර්ෂයේ යල සහ මහකන්න වලට අපි නොමිලේ අපේ ගොවි ජනතාවට ලබා දුන්නා. ඉතින් එතකොට අපි කියන්න ඕනේ දැන් මේ අද කතා කරා මෙතන ආහාර සුරක්ෂිතතාව පිළිබඳව කරුණු මන්ත්‍රීවරු කීප දෙනෙක් අපි කෘෂිකර්ම අමාත්‍යංශ හැටියට ආහාර සුරක්ෂිතතාව සහ තාක්ෂණ ප්‍රවර්ධන වැඩසටහන් වලට රුපියල් මිලියන 900ක මුදලක් වෙන් කළා. ඒ ඔස්සේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ගන්න නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම අපි ආහාර සුරක්ෂිතතාව ඇති කරන්න ප්‍රධාන භෝග වගා කීපයක් බී මිරිස්, අර්තාපල්, ලොකුලූණු, රතුලූණු, මුං ඇට, රටකජු, කව්පි, බඩඉරිඟු, තල, උඳු, කුරක්කන්, සෝයා වගේ ඒ භෝගවලට ඉලක්ක යම් වගා කරන්න ඉලක්ක දීලා ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීලා තියෙනවා. එතකොට අපිට තව කියනවනම් ගරු සභාපති නියෝජ්‍ය කතානායකතුමනි, අපි ශ්‍රේෂ්ඨ 14ක් අඳුරගෙන මේ අපේ රටේ දිස්ත්‍රික්ක සියලු දිස්ත්‍රික්ක නියෝජනය වෙන විදිහට උපව්‍යාපෘති 120ක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. විශේෂයෙන්ම විශේෂිත භෝගවල නිෂ්පාදන ඵලදායිතාව ඉහළනම් වීම, උසස් තාක්ෂණ භාවිතය ප්‍රවර්ධනය කිරීම, කෘෂිපාදක කර්මාන්ත ප්‍රවර්ධනය සහ ව්‍යවසාය සංවර්ධනය වගේ අපි ගණනාවක් අපි අංග 14ක් යටදී අපි කටයුතු කරලා තියෙනවා. මම දිගින් දිගට ඒව ගැන කතා කරන්නේ නැහැ. මම කුමාර මගේ කතාව හැන්සාට් ගත කරන්නත් ඒ වගේම සභාගත කරන්නත් කල්පනා කරන නිසා විශේෂයෙන්ම මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනකොට අපිට මතකයි ජනාධිපතිතුමා පහුගිය අයවැය කතාවේදී තුමා ඉදිරිපත් කරා කෘෂිකර්මාන්තය තුළ තරුණයන් සඳවා ගැනීමට වැඩපිළිවෙලක් හදන්න කිව්වා. ඒ සඳහා මුදල් වෙන් කරා. අපි අපේ ගරු අමතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා ඒ අතිගරු ජනාධිපතිතුමාගේ අයවැය යෝජනාව ප්‍රායෝගික තත්ත්වර ගෙනාව ගරු නියෝජ්‍ය කතානායකතුමනේ. අපි දැන් මේ වෙනකොට දිස්ත්‍රික්ක 4ක නියම ව්‍යාපෘති 22ක් අපි ඊටාම සාර්ථකව අපි ක්‍රියාත්මක කරනවා. එතකොට ඒ තෝරාගත්ත ගම්මාන තරුණ කෘෂිවාස ගම්මානයට තෝරාගත්ත ඒ ගම්මාන අපේ රටේ දේශීය වෙළඳ පොළත් එක්ක ඒකාබද්ධ කරලා අපේ කෘෂිකර්මාන්තයට තරුණයෝ යොමු කරලා ඍජු ව්‍යවසායකව බිහි කරන්න අපි අවශ්‍ය පියවර අරගන්නවා. ඒ ඒ ඒ යටතේ අපි හම්බන්තොට දිස්ත්‍රික්කේ ඒ වගේම ගාල්ලේ වවුනියාවේ කුරුණෑගල වගේ ඒ දිස්ත්‍රික්කවල අපි මේ වෙනකොට ආදර්ශ ගම්මාන විශාල ප්‍රමාණයක් අපි අඳුරගෙන අපි ඒවා ක්‍රියාත්මක කරගෙන මෙතෙන්දී විශේෂයෙන්ම අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවි ජනසේවා දෙපාර්තමේන්තුව, හදමිම අධිකාරිය වගේ අපි ඒ ආයතනවලට අපි අපේ ස්තුති පුද කරන්න. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමන් මෙතන ගරු අමතුමා ඉන්න වෙලාවේ මේ ගරු සභාවේ අපේ ලේකම්තුමත් ඉන්න වෙලාවේ මම විශේෂයෙන්ම හදමිම අධිකාරියේ තියෙන ප්‍රශ්නයක් ගැන අවධානය යොමු කරන්න ඕන. දැන් හදමිම අධිකාරිය කියලා කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමන් අර්ධ රාජ්‍ය ආයතනයක්. දැන් මේ අර්ධ රාජ්‍ය ආයතන තත්ත්වෙන් තියෙන නිසාම මේ වරප්‍රසාද කීපයක් ලැබිලා නැහැ මේ හදමිම අධිකාරිය සේව කරන අය. විශේෂයෙන්ම 2019 ජූලි 1 වෙනිදා විශේෂ නිකුත් කරපු අමතර විශේෂ මාසික දීමනා චක්‍රලේකෙන් ගෙවන්නේ කියාපු රුපියල් 2500 දීමනා මේක ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මෙතන අපේ අමාත්‍යංශයේ කරු ලේකම්තුමා ඉන්න මම ඉල්ලීමක් කරනවා කරුණා කරලා. මොකද මේ 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 සේවකව ටික හදමිමේ මේ ශ්‍රේෂ්ඨයේ වැඩ කරද්දී විශාල සහයෝගයක් අපේ අමාත්‍යංශ වැඩ ලබා දීපු කොට්ටාසයක්. ඉතින් ඒ නිසා එයාට ඒක ලබා දෙන්න. ඒ වගේම රජේෂවකන්ට ලබා දෙන සංයුක්ත දීමනාව රුපියල් 1800 වුණාට මේ යට ගෙවන්න එකෙන් අර්ධයයි. ඒ කියන්නේ 1000ක් ගෙවන ලැබිය යුතු නම් යාට ලැබෙන 500යි. ඉතින් ඒකත් වෙනස් කරන්න ඕනේ. ඒ වගේම මම හිතන්නේ මේ අයට ඉතාම හොඳින් සේවය කරනවා. ඒ නිසා අපි යෝජනාව කැඩ කරන ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ මේ ශ්‍රේෂ්ඨ ඉන්න අයට පුළුවන් නම් අපිට මෝටර් සයිකලයක් ලබා දීමේ වැඩපිළිවෙලක් අපිට ආරම්භ කරන්න ඕනේ. මොකද මේ ඒක ලබා දීමේ කිසිම හානියක් වෙන්නේ නැහැ. ඉතා ඉතා විශාල වැඩ කොටසක් මේ උදවිය ඒ සම්බන්ධයෙන් කරනවා කියන කාරණා අපි කියන්න ඕනේ. ඉතින් ඒ වගේම ඊළඟට මම කියන්න ඕනේ අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙතන අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය සහ ඒ සියලු දෙනා ඉන්නවා. අපි එයාට ස්තුතිවන්ත වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශාල විවිධ බාධක අභියෝග මැද මේ අය කටයුතු කරන අපි දන්නා විශාල සේවක අර්බුදයක් තියෙනවා. ඉතින් මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වෙනකොට කෘෂිකර්ම පර්යේෂණ, තාක්ෂණ ව්‍යාපෘති, බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදන හා බේජ බෙදා හැරීම, නියාමන සේවා මේ මේ අංශ මේ අංශ වලට අතින් විශාල වටසක් කරනවා. ඉතින් විශාල මෙය කරන විශාල වටසක් අපිට කියන්න පුළුවන්. නමුත් ඒවා කියන්න වෙලාවක් නෙවෙයි. අපේ විපක්ෂ නායකතුමා කිව්වා නවීන තාක්ෂණ යොදා ගන්න කියලා. අපි විශේෂයෙන්ම අපි කියන්න ඕන ගරු සභාපතිතුමනි අපි මේ වෙනකොට වී අස්වැන්න වැඩි කරන්න අපි පැරෂුට් ඇටි හඳුන්වා දීලා 75ක දායකත්ව රුපියල් මිලියන 328ක් දීලා තියෙනවා. ඒ වගේ වැඩසටහන් අපි විශාල වැඩසක් කරලා කරගෙන යනවා. ඒ වගේම දැන් මෙතන කතා කරා ග්‍රීන් හවුස් ගැන. අපි ග්‍රීන් හවුස් 200ක් අපි කෘෂිකර්ම අමාත්‍යංශ මූලිකලා ඇතිකරන කටයුතු කරලා තියෙනවා. 2024ත් අපි රුපියල් මිලියන 890ක් වෙන් කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට අපිට විශාල වැඩ කොටසක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා අපිට කරන්න පුළුවන් අවස්ථාව ලැබිලා තියෙනවා. මම මෙතනදී කියන්න ඕනේ අපේ එක ගරු මන්ත්‍රීවෙක් කිව්වා වගේම අපිට තියෙන එක ප්‍රශ්නක් තමයි සේවක ප්‍රශ්නේ. මෙතනදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ බීජ ගොවිපොළවල් අපේ ගොවිපොළවල් ඉන්නවා අපේ පුහුණු කම්කරුවෝ. හැබැයි පුහුණු මේ අය පුහුණු කම්කරුවෝ වුණාට මේ අයට ඇත්තටම මේ අය තාම ස්ථිර කරලා නැහැ. අනියම් පදනම් මත හෝ කොන්ත්‍රාත් පදනම් මත ඉතින් අයට මේ අයට ලැබෙන්නේ බොහොම සොච්චම් වැටුපක්. රුපියල් 1100ක් 1065ක් විතර වගේ මට මතක කොහොම හරි රුපියල් 1105ට වඩා අඩු මුදල් ප්‍රමාණයක් ලැබෙන. ඉතින් මේ සේවකයින්ගේ නිරන්තර ඉල්ලීමක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ මුදල වැඩි කරලා දෙන්නත්, ඒ වගේම මේ අයගේ සේවා සුරක්ෂිතභාවය ඇති කරන්නත් කිය. දැන් මට මතකයි මම එකවතාවක් බසලකොටට ගිහිපු වෙලාවේ ඒ සේවකෝ අපි ඇවිල්ලා ඒ ඉල්ලීම කරේ එයාගේ සේවා සුරක්ෂිතව ඇති කරන්න. ඉතින් අපි දන්න අපේ ගරු අමතුමා ඒ සම්බන්ධයෙන් මේ වෙනකොට ලේකම්තුමත් එක්ක කතා කරලා වැඩපිළිවෙලක් හදාගෙන යනවා. ඒ සඳහා මම හිතන්නේ අපිට පුළුවන් වේවි අද අපේ රටේ ආර්ථික තත්ත්වය යහපත් වේගෙන එනකොට මේ සේවකයින්ගේ සේවා ගැටලු විසඳන්න. ඒ වගේම අනිත් පැත්තෙන් අපි කියන්න කැමති අපේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පිළිබඳව දැන් මෙතන විවිධ විවේචන එල්ල වුණා. නමුත් අපි කියන්න ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ වෙනකොට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට 2023 අවුරුද්දේ අපි රුපියල් බිලියන 14.18ක් වෙන් කළා. දැන් මේ වෙනකොට ඉන් සංවර්ධන ව්‍යාපෘති වලට රුපියල් මිලියන 3050ක මුදලක් අපි වෙන් කළා තියෙනවා. එතකොට මේකෙන් අපි විශාල ප්‍රවෘත්තක් කරගෙන ගිහිල්ලා තියෙනවා. දිස්ත්‍රික්ක 11ක අත්තරලා දාපු ගව් 30ක් අපි ප්‍රතිසංස්කරණය කළා තියෙනවා. ඒ වගේම කික් ස්ටාර්ට් වැඩසටහන මේ යටතේ සුළුවාරි මාර්ග ප්‍රතිසංස්කරණ ලෙස ව්‍යාපෘති 4780ක් ක්‍රියාත්මක කළා. මේ වෙනකොට ව්‍යාපෘති 308ක වැඩ අවසන් කළා. ව්‍යාපෘති 170ක් අවසන් අධිරේ තියෙනවා. ඒ වගේම ගම් වතුරෙන් හානි වෙච්ච දැන් මෙතන මේ ගරු සභාවේ නිරන්තරම කතාරු ප්‍රශ්න ගම් වතුරෙන් හානි වෙච්ච සුළු වාරි මාර්ග ප්‍රතිසංස්කරණ යටතේ දිස්ත්‍රික්ක 17ක ව්‍යාපෘති 160ක් ක්‍රියාත්මක කරලා ඉන් ව්‍යාපෘති 60ක වැඩ අවසන් කළා තියෙනවා. ඒ වගේම පුරන් කුමරු අශ්වදීම යටතේ අක්කර 6052ක වගා ඉලක්ක කළා. යලකන්නේදී අක්කර 616ක් සහ මහකන්නේදී අක්කර 186ක් වගා කළා තියෙනවා. ඒ වගේම කුඩා වැව්වමුණු ප්‍රතිසංස්කරණ යටතේ ව්‍යාපෘති 351ක් අඳුරගෙන අපි ඉන් ව්‍යාපෘති 113ක වැඩ අවසන් කළා තියෙනවා. ඒ වගේම කෘෂි මාර්ග, ඒ වගේම කෘෂිලින්, ඒ වගේම සූරු ගම්මාන වැඩ පිළිල යටතේ අපි ගොවිපල් අඳුරගෙන අපි එයාගේ ආර්ථික ශක්තිමත් කිරීමේ වැඩ පිළිවෙල, ඒ වගේම නවීන ගොවි නවීන තාක්ෂණයට හුරු කරන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මුළු දිවයින ආවරණය වෙන විදිහට අපි අක්කර 8165ක් ගොවීන් සඳහා අපි පැරෂුට් ඇටි 31,63,347ක් අපි බෙදා මේ වෙනකොට බෙදා දීලා තියෙනවා. ඇත්තටම අපි මේවා අපිට ගොවි මහත්වරු විශාල ප්‍රශංසාවක් අපිට මේ පැරෂුට් ඇටි ලබා දීම සම්බන්ධයෙන් පළ කරලා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් අපි ගරු අමතුමාටත් රජයටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දැන් ඩිජිටල්කරණය ගැන අපි ජියෝ ගොවියා වැඩසටහනට ගොවීන් 14,33,009ක් අපි කුඹුරු කට්ටි 20,50,047ක් යටතේ ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතින් එතකොට හැබැයි ගරු සභාපතිතුමනි, අපි කියන්න ඕනේ මේ සියලු වැඩ කිරීමේදී දැන් මේ ගරු සභාවේ කතා කරා වගේම ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව නිලධාරී ඉතාමත්ම අසීරුතා මැද්දේ කටයුතු කරන්න විශාල උපනිෂ බොරුන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයගේ ගමන් වියදම් දීමනාව රුපියල් 400යි ලැබෙන්නේ. දැන් ගරු අමතුමා ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රයක් ඉදිරිපත් කළා තියෙනවා. ඒක රුපියල් 1000 කරන්න අපි විශ්වාස කරනවා. ඉදිරියේදී මම හිතන්නේ අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ රජය ඒ සඳහා අපිට අවස්ථාව ලබා දෙවි කියලා. ඒ වගේම ගොවි ජන සේවා මධ්‍යස්ථානවල තත්ත්වගරු නියෝජ්‍ය කතානායකතුමනි, එදා මම හිතන්නේ 70 ගණන්වල හදපු ගොවි ජන සේවා මධ්‍යස්ථාන අපිට මතකයි. ජනතා මුක්තිපුරුණේ සහෝදරයා පුච්චල දැම්ම, නැවත වතාවක් අපිම තමයි හැදුවේ. හැබැයි ඉතාම අපහසුතා මැද තමයි අපේ කෘෂිකර්ම පරිශ්‍රණ නිලධාරීන්, ඒ වගේම ඒ ගම්වලට සේවය සපන්න කෘෂිකර්ම නිලධාරීන් මේ හැමෝම ඉන්න එකේ ඉතාම අපහසුයි. ඇත්තටම වැසිකිලි කැසිකිලි පහසුකමක් නැහැ. ඉතින් අපි නිරන්තර උත්සාහයක් දරන අමාත්‍යංශ හැටියට මෙයාට වඩා හොඳ ගොඩනැගිලි කීපයක් ලබා දෙන්න. නමුත් රටේ තිබිච්ච ආර්ථික ප්‍රශ්නත් එක්ක අපිට බැරි වුණා. නමුත් අපි විශ්වාස කරනවා, මං හිතන්නේ ලබන අවුරුද්දේ ගොවි ජන සේවා මධ්‍යස්ථාන කීපයකට හරි මං හිතන්නේ අපිට ඒ අවස්ථාව ලබා දෙන්න අපිට හැකි වෙවි කියලා. ඒ වගේම දැන් මෙතන කිව්ව ගරු සභාපතිතුමනි මේ කුඹුරු ඉඩම් මැනීම මැන්නට පස්සේ මැනපුවට තාම මෙයාට මුදල් ගෙවල් නැහැ කියලා. නමුත් අපිට දැනගන්න තිබෙන ආකාරයට අපේ අමාත්‍යංශ සහ ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවෙන් මේ වෙනකොට 70%ක මුදලක් අපි ගෙවලා තියෙනවා. එතකොට ඉතිරි මුදලත් අපි 2000 මේ අවුරුද්දේ 12/31 වෙනකොට අපි ගෙවන්න අවශ්‍ය කටයුතු කරනවා කියන කාරණේ අපි නියෝජ්‍ය කතානායකතුමනි මේ ගරු සභාවට අපි කියන්න ඕනේ. ඒ වගේම අද සත්ව නිෂ්පාදන අංශය පිළිබඳව අපේ හේරත් ගරු අමතුමා එතුමා විශාල වැඩසටහනක් කරපු අපේ දේශපාලන නායකයෙක් අද මහින්දාමරමැතිතුමාගේ නායකත්වයෙන් යුක්තව විශාල වැඩසටහනක් එතුමා තාමත් කරනවා. අපි එතුමාට සහ එතුමා යට දෙදෙන සියලු ආයතනවලට අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම දැන් මෙතන කතා කරා ගරු සභාපතිතුමනි පොහොර පිළිබඳව. දැන් පොහොර පිළිබඳව කතා කරද්දී දැන් විශේෂයෙන්ම නිරන්තරයෙන්ම කතා කරපු කාරණයක් තමයි දැන් මේ චීනෙන් ආනයනය කරපු පොහොර නැව පිළිබඳව. ඉතින් ඒකේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක අපි කවුරුත් දන්නවා. හැබැයි දැන් මෙතනදී අපිට ඉස්සෙල්ලා කතා කරපු අපේ එක මන්ත්‍රීතුමෙක් පැහැදිලිව මේ අපේ හිටපු කෘෂිකර්ම අමාත්‍යතුමත් රාජ්‍ය අමාත්‍යතුමත් එල්ල කරලා කතා කළා. හැබැයි ඒක සම්පූර්ණයෙන් වැරදි. මොකද අපි කියන්න ඕනේ මේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා මිනිස්සුන මඩ ගහන්න තියාගන්න හොඳ නැහැ. ඒ විගණන වාර්තා කිසිම තැනක ලියවිලා නැහැ. මහින්දානන්ද අලුත්ගමගේවත් සශින් රාජපක්ෂත් ඒකලවා කියන්න ඕනේ කියලා. ඒක කියලා දෙන යම් ක්‍රියාමාර්ග ගන්න කිය. අද වෙනකොට ගරු අමතුමා කිව්වා වගේම ලේකම්තුමා ඒ සම්බන්ධයෙන් යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා යනවා. අපි දන්නා මේක විපක්ෂ නායකතුමාට බොහොම රිදුනේ එදා මහින්දානන්ද අලුත්ගමතුමා එතුමාගේ බිරිඳට ආරක්ෂකව 10 දෙනෙක් දුන්නා කියලා මේ සභාවේ කතාවක් කරා. හැබැයි ඒ කතාව එතුමා කරේ ඒ අමාත්‍යාංශෙන් දීපු අභ්‍යන්තර විගණන වාර්තාව පදනම් කරගෙන. එතකොට විපක්ෂ නායකතුමාට පුළුවන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ මෙතන නිකන් පාළුවේ වළම්බින්නේ නැතුව මේකෙන් එතුමට අපහාසයක් වෙලා තියෙන එක ලිඛිත සාක්ෂියක්. එතුමට පුළුවන් පැහැදිලිවම අධිකරණයට ගිහිල්ලා එතුමට මේ ඒ අභ්‍යන්තර විගණකවරයා දැන් එතුමා කියන විදිහට කිසිම සුදුසුකමක් නැති අභ්‍යන්තර විගණකවරයෙක් නේ මේ ඒ වார்த்தාව හදලා තින්නේ. එතකොට අභ්‍යන්තර විගණකවරයාට විරුද්ධව විපක්ෂ නායකවරයාට පුළුවන් අධිකරණට යන්න අධිකරණට ගිහිල්ලා නඩු පරන අර අබ කාපු එකාගෙන හය දනවා වගේ විපක්ෂ නායකතුමා අද ඒක හොද හොද මඩේ දැම්මා. ඉතින් ඒක නිසා අපි පැහැදිලිව කියන්න ඕනේ මේ පාළුවේ වළම්බින් ඉන්න ඕනේ නැහැ. නමුත් අපි පැහැදිලිව කියන්න ඕනේ ඒ සම්බන්ධයෙන් චීන පොහොර නැවේ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක අපි පැහැදිලිවම ඒ අලාභය අපි අය කරගෙන කටයුතු කරන්න. අපිට දැනගන්න තියෙන ආකාරයට මේ වෙනකොට ගරු අමතුමා ඉල්ලීමක් කරලා තියෙනවා අඩු ගානේ පොහොර ලබා දෙන්න බැරි නම් අපිට ඒ චීන සමාගමෙන් අපිට මේ රටට අවශ්‍ය කරන කෘෂි උපකරණ අපිට ලබා දෙන්න කි. ඉතින් ඒ සම්බන්ධයෙන් රාජ්‍යාන්ත්‍රික මට්ටමින් අපි මැදිහත් වීමක් කරනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒකේ ඒ අපේ රටට වෙච්ච පාඩුව අපිට පියව ගන්න පුළුවන් කියන කාරණේ අපි කියනවා. ඉතින් ඒ වගේම දැන් අපි දැන් මෙතන පොහොර ලබා දීම සම්බන්ධයෙන් කතා කරා. නමුත් ගරු සභාපතිතුමනි අපි පැහැදිලිව කිය යුතු කාරණයක් තමයි මේ රටේ පැහැදිලිම රසායනික පොහොර අවභාවිතාවක් සහ අධිභාවිතාවක් වුණා. දැන් ඒක අපිට මතකයි ඒ කාලේ දැන් මේ අද මේ කාබනික පොහොර ප්‍රතිපත්තිය සහ අද යම් අපි දන්නා මේ අපේ කෘෂි කර්මාන්තයම් ගැටලුවක් වුණා. ඒ ගැටලුව පිළිබඳව හැමෝම ගෝඨාභය රාජපක්ෂමැතිතුමා එල්ල කරගෙන කතා කරන ඒක වැරදි. අත්‍තරමේ තුමට දැන් මම ඒ කාලේ පොහොර පිළිබඳව ඇමතිවරයා හැටියට මම යම් කාරණා කිහිපයක් දන්නවා. එතුමට යම් උපදේශකෝ මහාචාර්යවරු ජනමාධ්‍යවේදී සමහර ආයතන විශාල වශයෙන් උපස්ථිත වුණා. දැන් අපිත් දන්නවා සමහර අය කිව්වා වකුගඩු රෝගය හැදෙනවා, විදංගත රෝගය හැදෙනවා විවිධ මේ කාබනික රසායනික පොහොර පාවිච්චි නිසා. අතන එතුමා හුදෙක්ම ඒ පිළිබඳව කල්පනා කළා තමයි මේ තීන්දුව ගත්තේ. හැබැයි එතුමට අන්තිමට ඒ කවුරුවක් නැති වුණා. අවසාන වශයෙන් එතුමා වැඩිකාරය කරා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒක වැරදි කියන කාරණේ කියන්නේ. නමුත් දැන් අද වෙනකොට අපි ප්‍රතිපත්තියක් හැටට අරගෙන තියෙනවා මේ නැවත රසායනික පොහොර ලබා දෙන්න. ඒ වගේම භූමිය පදනම් කරගෙන තමයි පොහොර ලබා දෙන්නේ. ඉතින් එතකොට සමහරක් අය දැන් අපි ආණ්ඩුව පොහොර බෙදීමෙන් ඈත් වෙලා අපි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි දැන් මේ වෙනකොට අපි මුදල් ලබා දීගෙන යනවා. දැන් මෙතන දැන් සමහරක් අය කතා කරා තාම පොහොර සහනාධාර සම්බන්ධයෙන් මුදල් ලැබිලා නැහැ
කියලා. අපි කියන්න ඕනේ අවසන් කරන්න. කෙටියෙන් අවසන් කරන්න.
මට පොඩි වෙලාවක් දෙන්න කරුණු නියෝජ්‍ය කතාව මෙතන මේ අපිට මේ අමාත්‍යාංශ රුද්ද විශාල චෝදනා ප්‍රමාණයක් ඉදිරිපත් වුණා. ඒ නිසා මම හිතන මට උඳුවා පොඩි වෙලාවක් දෙන්න මේ සාධාරණ විදිහට. දැන් මේකේ මම කියන්න ඕනේ දැන් මේ වෙනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි ගොවියෝ 247,990කට එහෙම නැත්නම් හෙක්ටයාර 141,012කට මිලියන 2115ක් ගැලලා තියෙනවා. ඉතින් එතකොට කාටවක පොළොන්නරුවේ ගරු මන්තුමා කිව්වාකට දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එතන පහුවෙලා වගා කරලා තියෙන්නේ. නමුත් අපි පොළොන්නරුවේ රුපියල් මිලියන 90ක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ලබන සතිය වෙනකොට අපි ගෙවන්න කටයුතු කරනවා කියන කාරණේ කියන්න ඕනේ. ඉතින් ඒ වගේම දැන් මේ වෙනකොට අපි ගරු නියෝජ්‍ය කතානායකතුමනි පොහොර අංශය හැටියට විශේෂයෙන්ම ජාතික පොහොර ලේකම් කාර්යය මූලික වෙලා මේ රටට නව පොහොර පනතක් අඳුන්වා දීමේ කටයුත්ත දැන් අවසාන අධීරයේ තියෙන. ඒ වගේම ජාතික පොහොර ලේකම් කාර්යාලය, ඒ වගේම අපේ ලංකා පොහොර සමාගම, කමර්ෂල් පොහොර සමාගම මේ සියලු දේ කණ්ඩායම් එකතු වෙලා දැන් අපේ පොහොර පර්යේෂණාගාරය වැඩි දියුණු කරන්න ඒ කටයුතු කළා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේම කිව්ව දැන් මේ සමහරක් අය කිව්වා පොරවල තත්ත්වය වලයි කිය. නමුත් නියෝජ්‍ය කතානකදී අපි පැහැදිලිව දන්න කාරණයක් තමයි අපේ රටේ අපේ පසට වැඩිපුර රසායනික පොරවදලා පස දැන් මැරලා තියෙනවා. එතකොට මේක මේ 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 තත්ත්ව නිසා කොච්චර රසායනික පොර දැම්මත් මම හිතන්නේ ඒක සමහරක් වෙලාවට ශාකයට අවශ්‍ය පසට ශාකයට අවශෝෂණය කරගන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි පැහැදිලිව කියන්න ඕන කාරණේ තමයි දරු නියෝජ්‍ය කතානායකතුන් මේ වගේ තත්ත්වයක් තියෙනවා. අපි පැහැදිලිවම ඒයට දඬුවම් කරන ලෑස්ති. ඒ නිසා මේ පොහොරවල ප්‍රමිතිය පිළිබඳව අපි සුවා බැලීමක් කරනවා කියන කාරණේ අපි කියන්න ඕනේ. ඉතින් ඒ වගේම මම කියන්න ඕනේ දැන් මෙතනදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් අපේ පොහොර ප්‍රතිපත්තිය නිසා 2023 2022 2023 මහකන්නේ යූරියා භාවිතය 134 කින් අඩු වෙලා තියෙනවා. බණ්ඩි පොහොර භාවිතය 183 කින් අඩු වෙලා තියෙනවා. ඒ වගේම 2023 යලකන්නේදී යූරියා භාවිතය 132 කින් අඩු වෙලා තියෙනවා. බණ්ඩිපොහොර භාවිතය 157 කින් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම අපි කියන්න ඕනේ දැන් මේ සමහරක් අය කොහොම කිව්වත් දැන් මේ කාබනික පොහොර ප්‍රතිපත්තිය ඇති කරපු නිසා මේ රටේ දේශීය ව්‍යවසායක උපරිසක් බිහි වුණා. හැබැයි ඒකේ යම් වැරද්දක් තියුණා කරු සභාපතිතුනි මේ අය අර මේ අනවශ්‍ය ආකාරයට බාල නිෂ්පාදන වෙළඳපළට දාලා මේ රටේ ගොවි ජනතාවට කාබනික පොහොර එපා කරපු තත්ත්වයක් ඇති වුණා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ පිළිබඳව ඔබතුමාගේ අවධානය අපි යොමු කරන්න ඕනේ. ඒ වගේම අපි ඔබතුමාගේ මේ ගරු සභාවේ අවධානය යොමු කරනවා. දැන් විදේශ ආධාර මත අපේ අමාත්‍යාංශය ව්‍යාපෘති ගණනාව ක්‍රියාත්මක කරනවා. දැන් මේ ව්‍යාපෘති දිහා බැලුවොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
මෙතන දැන් මිනිත්තු 6ක් 7ක් වැඩිපුර ගිහිල්ලා තියෙනවා. ඒ නිසා කෙටියෙන් අවසන් කරන්න.
බහුතරයක් තියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුම උතුරු නැගෙනහිරට. එතකොට දැන් මම දැක්ක මෙතන උතුරු නැගෙනහිර පළාත නියෝජනය කරන සමහර මන්ත්‍රීවරු කියනවා මේ උතුරු නැගෙනහිරට කුඩම්මයි සැලකිලා දැක්කනවා කියදේ. නමුත් ඇත්තටම ගරු නියෝජ්‍ය කතානායකතුම අපි දැන් ගාල්ල දිස්ත්‍රික්ක ආරම්භ කළොත් ඒක ව්‍යාපෘතියක් කරනවා. ඉතින් එහෙමනම් කුඩම්මයි සැලකිලා තියෙන්නේ ගාල්ල වගේ ගාල්ල මාත්‍ර වගේ දිස්ත්‍රික්කවලදී. ඒ නිසා මම හිතන ඒක අපි ඇත්තක් කියන කාරණේ පිළිගන්නේ නැහැ. ඉතින් ඒ වගේම දැන් මෙතන කතා කරන්න බොහොම දේවල් තිබුණා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි දැන් මේ මෙතන කිව්ව ඊළඟට දැන් ගොවීන්ගේ රක්ෂණ වන්දි පිළිබඳව ගෙව්වේ නැහැ කියලා. නමුත් අපි කියන්න ඕන අපි පැහැදිලිවම ගොවීන්ට කෘෂි රක්ෂණ මණ්ඩලය වගා වන්දි සදා ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2023 රුපියල් මිලියන 1000ක් වෙන් කරා. 2024 අපි 1000ක් වෙන් කරලා තියෙනවා. එතකොට ඒ අපි දැන් උදාහරණයකට දැන් 2023 අපි රුපියල් මිලියන 1.4 මුදලක් අපි ගෙවා තියෙනවා. එතකොට ඉතුරු මුදල දැන් මිලියන 100ට වඩා වැඩිපුර ගිහිපු මුදල අපි වගා රක්ෂණ අර මුදලෙන් අපි තමයි අරගෙන තින්නේ. ඒ නිසා කවුරු හරි කියනවා නම් ඒක බොරුවක් කියලා අපිට මේ සම්බන්ධයෙන් අපිට අපේ කාරණා කියන්න පුළුවන්. ඉතින් එතකොට ගරු මම හිතන්නේ මම ඔබතුමාට සාධාරණයක් කරන්න ඕන. ඒ නිසා මම හිතන්නේ මම දිගට කතා කරන්නේ නැහැ. නමුත් අපි මෙතෙන්දී කියන්නට ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි වැවිලි අමාත්‍යාංශ හැටියටත් විශාල කොටසක් අපි කරලා තියෙනවා. නමුත් මේ වෙලාව නැහැ. අපේ කුඩා තේවතු සම්වර්ධන අධිකාරිය, ඒ වගේම ලංකා තේ මණ්ඩලයේ තේ පරීක්ෂණාගාරය, ඒ වගේම රබර් පරීක්ෂණාගාර මේ සියලු ආයතන විශාල කොටසක් කරලා තියෙනවා. ලෝහාන් රත්වත්තේ ගරු රාජ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් මම ඒ හැමදාටම ස්තුතියන් දෙනවා. විශේෂයෙන්ම මම කියන්න ඕන අපේ හිටපු ගරු අමාත්‍යතුමා හැටියට, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා හැටියට රමේෂ් පතිරණ මැතිතුමා විශාල මහන්සියක් ගත්ත ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ කොවිඩ් සමය කාලේ එතුමා මේ වැවිලි ශ්‍රේෂ්ඨ ආරක්ෂා කරන්න විශාල මහන්සියක් ගත්තා. ඒක මොකද මම පෞද්ගලිකව දන්න කාරණයක්. ඒ නිසා මම හිතන්නේ අපි හැමදෙනාගේම ගෞරවනීය ස්තුතිය එතුමාට පුද කළ යුතු කියන කාරණේ මම කියන්නේ. ඒ නිසා මම හිතන අවසානයේදී අපි දැන් මම ස්තුතියක් කළ යුතු වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් අපේ ගරු අමාත්‍යතුමා දැන් ඇත්තටම කැබිනට් අමාත්‍යවරයෙක් හැටියට දැන් මෙතන අපි මම ඉන්නවා, හේරත් අමාත්‍යතුමා, පාදර මස්තාන් අමාත්‍යතුමා, ඒ වගේම දැන් අලුතෙන් ලෝහාන් රත්වත්ත අමාත්‍යතුමා ඉන්න. අපිට ඉතාම මම හිතන්නේ අපිට සහෝදරාත්මකව ලොකු සහයෝගයක් අපේ ගරු අමාත්‍යතුමා ලබා දෙනවා. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් එතුමාට අපේ ගෞරවනීය ස්තුතිය පුද කරන්න ඕනේ. ඒ වගේම අපේ ලේකම්තුමා ජනක සේනාධිර මැතිතුමා, ඒ එතුමා අපිට විශාල ශක්තියක් ලබා දෙනවා. අලුතෙන් අපේ අමාත්‍යංශරාවත් මෙතන නැතුණත් අපේ හිටපු අමාත්‍යතුමා ගුණදාස සමරසිංහ මැතිතුමා ඇතුළු අපේ ඒ සියලු දෙනා, අපේ අතිරේක ලේකම්වරු, මේ හැම දෙනාම අපිට විශාල ශක්තියක් ලබා දුන්නා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම අපේ අමාත්‍යංශය යටතේ තියෙන ආයතන ගණනාවක් තියෙනවා. මම හිතන්නේ මම ඒ ආයතන සියල්ල ගැන කතා කරන්න හිටියත් අවස්ථාව නැති නිසා නැවතවත කෘෂිකාර්ම දෙපාර්තමේන්තුව, ගොවි ජන සම්වර්ධන දෙපාර්තමේන්තුව, සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මිතුමලට තිබ්බත්, කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය, වියළය මණ්ඩලය, හෙක්ටර් කොබ්බෑ කඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය, ඒ වගේම ජාතික කෘෂිකාර්මික විධායකකරණ ජනාවාස අධිකාරිය, ජාතික පශු අස්වනු කළමනාකරණ ආයතනය, ජාතික පොහොර ලේකම් කාර්යාලය, ලංකා පොහොර සමාගම, කමර්ෂල් පොහොර සමාගම, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ආශ්‍රිත සමාගම්, මිල්කෝ සමාගම, මහවැලි සත්ව ව්‍යාපාරික සංගමය, ප්‍රාදේශීය ආර්ථික මධ්‍යස්ථාන, මේ සියලුම මේ වගේකතු නිලධාරි සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය නියෝජනය කරන සියලුම ආයතන මේ සියලු දෙනාම දරු නියෝජ්‍ය කතානායකතුමා මේ රටේ ජාතිකාර්ථයට ලොකු ශක්තියක් ලබා දෙන නිලධාරීන්, ඒ වගේම සභාපතිවරු, කළමනාකර අධ්‍යක්ෂකවරු මේ හැම දෙනා. ඉතින් ඒ නිසා මම හිතන්නේ කවුරු ඇමතුමා සහ අපි වෙනුවෙන් මේ රටට කරන මේ රටට ලබා දෙන සහයෝගය පිළිබඳව ඒ හැම දෙනාටම මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. කරු නියෝජ්‍ය කතානායකතුමා ඔබතුමාටත් ස්තුතන්තරම වේලාව ලබා දෙන්න.
හොඳයි, බොහොම ස්තුති කරුවා අමාත්‍යතුමා. කෘෂිකර්ම අමාත්‍යාංශය
ගරු නියෝජකතුමා, දැන් මේ වෙනකොට මේ රටේ කරංජියාමක සම්බන්ධයෙන් මේ හේෂ මන්ත්‍රීතුමාත් කතා කරා.
ඔව්, ඒක
දැන් මෙතන මේ පුංචි කාරණයක් තියෙනවා කියන්න. මෙතන තියෙන ගැටලුව තමයි දැන් මේ සමහර අයක් දැන් අපි දන්නවා මේක මේ තාක්ෂණ දෝෂයකුත් වෙන්න පුළුවන්. හැබැයි සමහර උත්සාහ කරනවා තමගේ ගිරුඹට දාන්න ඒගොල්ලෝ මේ පහුගිය කාලේ මේ අද මේ විදුලි පරදත ගැනල කාර්යත් එක්ක ඒගොල්ලෝ ඒ කාලේ මේ ලයිට් ට්‍රාන්ස්ෆෝමර් බුබුරලා මුළු රටම
අඳුරේ.
පිටුව 19:03 සිට 5 දක්වා පෙළ ඉවත් කරේ යුනිට් 5 ද නයිත්මේ ආදේශ කළ යුතුය. within inverted commas කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පුනරාවර්තන බිලියන 66යි මිලියන 39යි 250,000යි. මූලධන බිලියන 46යි මිලියන 522යි 30,000යි. ශීර්ෂ 118 කෘෂිකර්ම අමාත්‍යවරයා පිටුව 10:07 සිට 9 දක්වා පෙළ ඉවත් කරේ යුනිට් 5 ද නයිත්මේ ආදේශ කළ යුතුය. ශීර්ෂ 118 කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වැඩසටහන එක මෙහිම වැඩසටහන රුපියල් බිලියන 3යි මිලියන 504යි 410,000යි. රුපියල් මිලියන 478යි වැඩසටහන 2 සංවර්ධන වැඩසටහන රුපියල් බිලියන 44යි මිලියන 885යි 410,000යි. රුපියල් බිලියන 37යි මිලියන 234යි 670,000යි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නාමය කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලෙස වෙනස් කිරීම, අහෝස් කරන ලද වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයත් වෙන්කර තිබුණු ප්‍රතිපාදන වැසීශ 118 යටතට මාරු කරමින් පුනරාවර්තන ප්‍රතිපාදන රුපියල් බිලියන 3 මිලියන 620කින් සහ මූලධන ප්‍රතිපාදන රුපියල් බිලියන 3 මිලියන 488කින් වැඩි කිරීම, 2023-10/23 දිනැති අංක 23:55/10 අතිවිශේෂ කැසට් පත්‍රයට අනුව වැසීශ 289 අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වැසීශ 293 රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සහ වැසීශ 337 හුරුදු කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ වෙන්කර තිබුණු ප්‍රතිපාදන කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට මාරු කිරීම සහ ඈවේ යෝජනා 22 ක්‍රියාත්මක කිරීම සඳහා වෙන්කර ලද ප්‍රතිපාදන අත්පත් කරමින් රුපියල් බිලියන 2 මිලියන 500කින් මූලධන ප්‍රතිපාදන වැඩි කිරීමයි.
සංශෝධන සහිතව සීස 118 කාර්ක සභාව එකඟද?
ආයි.
සීස 281 කාර්ක සභාව එකඟද?
ආයි.
සීස 285 කාර්ක සභාව එකඟද?
ආයි.
සීස 292 කාර්ක සභාව එකඟද?
ආයි.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ සීස 135 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සීස 135 වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා පිටුව 27:04 සිට 16 දක්වා පෙළ ඉවත් කරන්න මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ 23:55/10 2023-10/23 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව අහෝස කරන ලද වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට වෙන් කරන ලද ප්‍රතිපාදන අතුරින් වැසීශ 135 වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා 2024 විසර්ජන පනත් කෙටුම් ප්‍රතින් ඉවත් කිරීම සහ වැසීශ 135 වෙන්කර තිබූ ප්‍රතිපාදන වැසීශ 118 කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සහ වැසීශ 501 අමාත්‍ය මණ්ඩලයේ සමාජික නවන රාජ්‍ය වැලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා යටතර මාරු කිරීම සහ වෑයශීර්ෂ 289 අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වෑයශීර්ෂ 293 රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සහ වෑයශීර්ෂ 337 කුරුණ කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ වෙන්කර තිබුණු ප්‍රතිපාදන කෘෂිකර්ම සහ වෙල් කර්මාන්ත අමාත්‍යංශයේ යටතර මාරු කිරීමයි.
සංශෝධන සහිතව ශීර්ෂ 135 කාර්ග සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 289 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ පිටුව 19/15 පේළියට ඉනිබ්බිතිව පාසන අයිතමේ ආදේශ කළ යුතුය. විතින් ඉන්වර්ටඩ් කමා ශීර්ෂ 289 අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩසටහන 2 සංවර්ධන වැඩසටහන රුපියල් මිලියන 933යි රුපියල් මිලියන 517යි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ 2023/10/23 දින ඇති අංක 23.55 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අනුව වෑයශීර්ෂ 289 අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ වෙන්කර තිබුණු ප්‍රතිපාදන කෘෂිකර්ම සහ වෙල් කර්මාන්ත අමාත්‍යංශ යටතේ මාරු කිරීමයි.
සංශෝධන සහිතව ශීර්ෂ 289 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 293 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
කෘෂිකර්ම සහ වෙල් කර්මාන්ත අමාත්‍යංශය පිටුව 19/18 පේළියට ඉනිබ්බිතිය පාසන අයිතමේ ආදේශ කළ යුතුය. විතින් ඉන්වර්ටඩ් කමාස් ශීර්ෂ 293 රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව වැඩසටහන 2 සංවර්ධන වැඩසටහන රුපියල් මිලියන 412යි රුපියල් මිලියන 528යි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ 2023/10/23 දින ඇති අංක 23.55 ඇලිරක් 10 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අනුව වෑයශීර්ෂ 293 සබල් සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ වෙන්කර තිබුණු ප්‍රතිපාදන කෘෂිකර්ම සහ වෙල් කර්මාන්ත අමාත්‍යංශ යටතේ මාරු කිරීමයි.
සංශෝධන සහිතව ශීර්ෂ 293 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 337 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු
කෘෂිකර්ම සහ වෙල් කර්මාන්ත අමාත්‍යංශයේ පිටුව 19 කෘෂිකර්ම සහ වෙල් කර්මාන්ත අමාත්‍යංශ යටතේ ඇතුළත් කළ වෑයශීර්ෂ 293 රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහා අදාළ විස්තරයට ඉනිග්විතියම පහසුදන්න අයිතමේ ආදේශ කළ යුතුය. විතින් ඉන්වර්ටඩ් කමා ශීර්ෂ 337 කුරුදු කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව වැඩසටහන 2 සංවර්ධන වැඩසටහන රුපියල් මිලියන 125යි රුපියල් මිලියන 15යි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ 2023/10/23 දින ඇති අංක 23.55 ලේරක් 10 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව වෑයශීර්ෂ 337 කුරුදු කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ වෙන්කර තිබුණු ප්‍රතිපාදන කෘෂිකර්ම සහ වෙල් කර්මාන්ත අමාත්‍යංශ යටතේ මාරු කිරීමයි.
සංශෝධන සහිතව ශීර්ෂ 337 කාර්ක සභාව එකඟද?
ආයි.
අමාත්‍ය මණ්ඩලයේ සමාජික නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය ශීර්ෂ 501 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
අමාත්‍ය මණ්ඩලයේ සමාජික නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පිටුව 33/23 පෙළියට ඉක්බිතිය පාසන අයිතමේ ආදේශ කළ යුතුය. විතින් ඉන්වර්ටඩ් කමා සමාජ්‍ය මණ්ඩලයේ සමාජික නොවන රාජ්‍ය වැලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ පුනරාවර්තන රුපියල් මිලියන 138යි මූලධන රුපියල් මිලියන 24යි. ශීර්ෂ 501 අමාත්‍ය මණ්ඩලයේ සමාජික නොවන රාජ්‍ය වැලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වැඩසටහන 1 මෙහිම වැඩසටහන රුපියල් මිලියන 138යි රුපියල් මිලියන 24යි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ අංක 23.55 ලේරක් 9 සහ 2023/10/23 දින ඇති අතිවිශේෂ ගැසට් පත්‍රයේ විධාන පරිදි අලුතින් පිහිටවන ලද අමාත්‍ය මණ්ඩලයේ සමාජික නොවන රාජ්‍ය වැලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහා වෑයශීර්ෂයක් සහ ප්‍රතිපාදන වෙන්කිරීම සහ 2024 විසර්ජන පනත් කැටුම්පතර වෑයශීර්ෂ අංක 500 ඇතුළත් කිරීමයි.
සංශෝධන සහිතව ශීර්ෂ 501 කාර්ක සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තුව යළි රැස්වේ. කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ශීර්ෂ 118 ශීර්ෂ 135 289 293 337 සහ 501 සංශෝධන සහිතවද ශීර්ෂ 281 285 සහ 292 සංශෝධන රහිතවද කාරක සභාවේ සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. සභාව කල් තැබීම යෝජනා ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, යෝජනා පිළිබඳ දැනුම් දීම සහ දෙන්නීමිත කටයුතු අංක 2.
ඔව්, යෝජනා අංක 2.
ආයි අංක 3
සභාවක.
ආයි අංක 4 ඉදිරිපත් කරනවා
සභාවකෙඟද?
ආයි අංක 5 ඉදිරිපත් කරනවා
සභාවකෙඟද?
ආයි අංක 6 ඉදිරිපත් කරනවා
සභාවකෙඟද?
ආයි අංක 7 ඉදිරිපත් කරනවා
සභාවකෙඟද?
ආයි අංක 8 ඉදිරිපත් කරනවා
සභාවකෙඟද?
ආයි අංක 9 ඉදිරිපත් කරන
සභාවකෙන්ද
හායි
සභාව කාල තැබීම
ගරු නියෝජ්‍ය කතානායකනි මෙම සභාව 60 දිනේ නම් 2023 දෙසැම්බර් මාස 10 වෙනි දින පූර්ව භාග 9:30 දක්වා කාල තැබිය යුතුයි
සභාවේ අද දිනට නියමිත කටයුතු අවසන් කරමින් පාර්ලිමේන්තුව 60 දින පෙරවරු 9:30 යළි රැස්වේ